අනේ සමාවෙන් හම්බුනේ මි. ප්‍රශ්න ගැහුවට කමන්නත් දන්නේ නේ.
අහනද?
ඔව් මම මේ අර මේ සාකච්ඡාවට මැදි වගේ සම්බන්ධ වුනේ අර අර හැම ඕන් වෙලා තියෙනවා කියලා කියන එක. ඒක මට පොඩ්ඩක් ටිකක් පැහැදිලි මදි. මොකද මේ දැන් අර බද්දේ කරත් ගාථාවල එහෙම තියෙන්නේ යන්ති චක්ඛුං යේච රූපා උබේ මේතම් පච්චුපන්නං කියලා කියන්නේ මේ දෙකම මේ වෙලාවේ උපන්නා කියලා. ඒකට එතකොට මගේ අදහසේ
නෑ එතන එතන මම පොඩි කතාවක් කරනවා. එතන මේ මොහොතේ උපන්න කියලා කොහෙද තියෙන්නේ උතන?
උබේ මේතම් පච්චුප්පන්නං කියලා ප්‍රත්‍යේ උපන්න.
පච්චුප්පන්නං කියන්නේ මේ මොහොත කියන එක නෙමෙයි.
ඔව් ප්‍රත්‍යේ උපන්න. ඒ
අර්ථයෙන්ම තේරෙනවද මේ මොහොතේ උපදිනවා කියන එක බුදුහාමුදුරු කොහෙවත් පෙන්නන්නේ නැහැ. ඔය අපි ගත්ත නිර්වචනේ තියෙන්නේ.
හරි හරි හරි.
එතකොට මේ මොහොතේ උපදිනවා කියන ගණිතය යන්නේ නැත්නම් එතන තේරෙනද ප්‍රත්‍යේ එදිලා තිනින් ඉඳ ඉපදිලාමයි පවතින්නේ කියලා මේ ටික.
එහෙනම් අපිට එතකොට දැන් අපි අස උපන්න වෙලාවට අනිත් ආයතන ඇත්තටම ඒක
දැන් ආයි බලන්නකෝ. දැන් අර මුලින් කියපු නිර්වචනෙන් අරගෙන මේ අස මේ මොහොතේ උපදිනවා කියන නිර්වචනෙන් නම් ඔය අහන ප්‍රශ්නේ හරි. නමුත් දැන් මේ මොහොත කියලා එක කියෙදෙන්නේ නැත්නම් මෙතන තේරෙන්නේ නැද්ද මේ ඉන්ද්‍රිය හය ඉපදිලාමයි තියෙන්නේ. ඒ ඒ මොහොතේ ප්‍රමුඛ වෙන දේ අනුව තමයි අපි ඔය ඉපදිනවා කියලා මේ වෙන නිර්වචන නම් තියෙන්නේ.
ඒ නිසාමයි මේකට එකක් සම්බන්ධ වෙන්නේ කියලාද හම්දු කියන්නේ නැත්තම් දැන්
මේකට එකක් සම්බන්ධයි නේ මම ඒක අදහස් කරේ මේ ඉන්ද්‍රිය 6 24/7 නොන් ඒක හරියට අර මම අපි ඉදා කතා කරපු උපමාව මම කිව්වොත් ආයි තේරුම් ගන්න දැන් වාහනයක සිකියුරිටි සිස්ටම් එකක් තියෙනවා එලාම් සිස්ටම් එකක් ඒ එලාම් එක මොනවා හරි ගලක් වැදුනට පස්සේ ඔන් වෙලා කෑ ගහනවද නැත්තම් ඔන් වෙලා තියෙනකොට එලාම් එක වදින නිසා සද්ද වෙනවද?
ඒ කියන්නේ මොනවාරි නම් පස්සේ තමයි ඒක සද්ද වෙන්නේ නැත්තම් ඒක ඔන් තියෙන්නේ. හැබැයි මේ මෙතනදී අපිට නිකන් නිත්‍ය සංඥාවක් ඇති වෙනවනේ. දැන් මේ හැම
එතකොට දැන් මාවට තේරෙන්නේ නැද්ද පොඩ්ඩක් හරි උදේ නිත්‍ය සංඥාව වැටෙනවනම් බුදුහාමුදුරුවෝ අනිත්‍ය සංඥාව හරියට තේරුම් කරේ ලෝකයා නිත්‍ය සංඥාවේ ඉන්න බවවත් නොදන්න කම හින්දායි කියලා. දැන් මම ওই මාම කියන කතාව හරි හොඳ කතාවක් නේ. දැන් කට්ටිය කියනවනේ දැන් බුදුහාමුදුරුවෝ මේ ආත්ම දෘෂ්ටිය කියපු කෙනෙක් නෙමේ, ආත්මවාදී කියපු කෙනෙක් නෙමේ කියලා.
එහේ.
හරිද? නමුත් දැන් මම අහන්නේ මේකයි. බුදුහාමුදුරුවෝ ආත්මවාදී ස්වභාවයක් නොකියන්නේ මොන අර්ථෙ නිසාද? අනත්ත් ස්වභාවය පෙන්න පුනිසානේ.
එහේ.
නමුත් දැන් අපි ඉන්නේ අනත් ස්වභාවයේද නැත්නම් අපි අනත් ස්වභාවය දන්නේ නැති ස්වභාවයේද?
ඔව් අපි ආත්ම ස්වභාවයක් තුල තමයි ඉන්නේ. හැබැයි අනත් අපි දැන් අපිටම අනිච්ච සංඥාව වඩනවා කියන්නේ අපිට දැන් මේක අවබෝධ වෙන්න එපැයි දැන් ඒක
අනිච්ච සංඥාව වඩන විදිය කියන්න මට.
ඒ කියන්නේ ඇත්තටම මේ ආයතන ඒ මොහොතේ උපදිනවා කියලා එක හරහා නෙවෙයි. එහෙම නැත්නම් අපි තුල
පවතින මම පොයින්ට් එකක් පෙන්නනවා. දැන් අපි ගමු දැන් මාම කියපු විදිහම ඒ මොහොතේ ආයතන උපදිනවා කියලා. හරිද?
එයි.
හරි දැන් මෙහෙම ගන්නකො. දැන් රූපයක් පේනකොට චක්කුව කියන එක උපදිනවා. හරිද?
එයි.
සද්දයක් ඇහෙනකොට චක්කුව දැන් ඉපදිලා එහෙම පවතිනවද නැත්නම් චක්කුව නිරෝධ වෙලා යනවද?
චක්කෝ නිරෝධ වෙන්න ඕනේ නේද?
හරි. එහෙනම් ඕක බුදුහාමුදුරුවෝ කිව්වත් නැතත් අපි ඉපදෙන මට්ටමෙන්ම අපේ ක්‍රියාවලිය තුලම ඇහැ පේනකොට කන ඇහෙන්නේ නැහැ කියලා සිද්ධියක් එදෙනවනේ.
එහේ.
එහෙනම් දැන් ඕක බුදුහාමුදුරුවෝ පහළලා අලුතෙන් අවබෝධ කරන්න කියලා කියන උන ධර්මයක්ද? අපි කළත් නොකළත් කොහොමත් අපි නිරෝධ මට්ටමක ඉන්න ස්වභාවයක්ද?
ඕ එහෙනම් ඒ කියන්නේ මේක බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ තියෙන ස්වභාවයක් නේ නැත්තම් බුදුහාමුදුරුවෝ හදපු එකක් නෙමෙයි නේද?
නෑ තියෙන ස්වභාවයක් කියලා කිව්වහම බුදුහාමුදුරුවෝ පෙන්වලා තියන්නේ ওই ලෝකයක් ගැනම නෙමෙයි. එතකොට ඒක පිරණෝයසු විරු එකක් නෙමෙයි. ඒක හැමෝම දන්න එකක්. හැබැයි අපි එච්චර හොයලා නැති එකක්. එහෙනම් ඒක ලෝකෙකට හම්බෙන්නේ
නැහැ. ඒ දැන් සාමාන්‍ය ලෝකයා තුල හම්බුනේ ඊටත් එහා ගියපු මේකක් තියෙන දැන් අපි ඇත්තටම මෙමෙ දැන් මේ ගමනේදී අපි එක එක ස්ටේජස් වලට එනවානේ. දැන් ඉතින්ලා අපි අනිත්‍ය ගැන කිය කිය හිතුවේ තියෙන දෙයක් නැති වීම ගැන. දැන් අපිට තේරෙනවා නෑ මේ නිත්‍ය සංකල්පය නිත්‍ය මේකේ ඉඳීමම තමයි අනිත්‍ය. ඒ කියන්නේ ඒකෙන් ගැලවීම. එතකොට එතනදී අපිට මේ ආයතන වශයෙන් නේද ලෝකය අපිට ප්‍රකට වෙන්නේ. කියන්නේ වෙන වෙන අපිට අත්දැකීමක් නැහැ මේ ආයතන හයෙන් එහාට.
ඔව්. ඒක මම පොඩක් කියන්නම්. හැබැයි අර මම ඉස්සලා කියපු පොයින්ට් එක දෙනවා. දැන් එක ඉන්ද්‍රියක් ඉපදිලා අනිත් ඉන්ද්‍රිය ඉපදිනකොට අනිත් එක නිරෝධයි නම් අපි මේ ජීවිතේම නිරෝධයක් අත් විඳිනවා කියලා තේරෙනවා. එහෙම බැලුවොත්. තේරුණා දෙක.
තේරුණේ.
ඒ කියන්නේ දැන් ඇහැ ඉපදිලා කන ඉපදිනකොට ඇහැ නිරෝධ වෙනව නම් ඒක කොහොමත් ඒක ඉන්ද්‍රිය ඉපදිනොත් අනිවාර්යෙන් නිරෝධ වෙනවා කියන එක ඒකාන්තෙම වෙනව නේද කොහොම වුණත්.
එහේ එහේ.
ඉතින් එතකොට අපිට ආයි මේකේ වඩලා කරන්න දෙයක් නැහැ නේද? කියන්නේ මේකේ ආයි කරා කියන්නේ අපි ආයි මේ අමුතුවෙන් මෙනෙහි කරන්න ඕනේ නැහැ නේද?
දැන්
ඒක ඒක අත්හාර දැන් මම මාමට පෙන්වන්න ඕනේ එක දැන් මම කිව්වනේ එතන ආයතන වලින් තමයි මේක හම්බෙන්නේ කියලා.
එහේ.
හරි. ආයතන වලින් හම්බ වෙනවා නම් ඔන්න මේක බලන්නකෝ. දැන් ඇස කියන්නේ ආයතනයක් නේද?
එහේ.
හරි. ඇස කියන එක කවද්ද ඇසක් Tamanට තියෙන බවට තේරුනේ?
තේනීමකදී නේ?
ඔව් එතකොට බලන්න දැන් අපි පෙනීම තුලින් නේද ඇහැ කියන එක දැකලා තියෙන්නේ.
එහේ.
නැතුව ඇහෙන් පේනවා කියන එක අපිට කවදාවත් හම්බෙලා නැහැ නේද?
නැහැ.
ඉතින් එතකොට අපි ඇත්තම ආයතන ගැන දන්නවද?
දැන් මේක කරපු සාකච්ඡාවක තමයි. කියන්නේ අපි ඵලයෙන් හේතුවට යන ගමන නේ.
අන්න. එතකොට තේරෙන්නේ නැද්ද අපිට කවදාවත් ආයතන ටික හම්බෙලා නැහැ කියන්නේ? ඒ කියන්නේ එතකොට මම කියමින් ආවේ එතනින් තේරෙනවද අපිට දැන් බලෙන්වත් මේ ලෝකය තුල ආයතනයක් ගැන කිසිම සාක්ෂියක් ඇවිල්ලා නැහැ කියන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ ආයතන මට්ටමේම අපි ඉන්න බවටවත් අපිට සාක්ෂියක් නැහැ. ඒකයි මං කිව්වේ ඕක අපි ඔය ඔක්කොම ආයතන ගැන කතා කරලා තියෙන්නේ ආයතනය අහුවෙලා නෙමෙයි. පෙනීම තුලින් ආයතනය අරගෙන. එතකොට පෙනීම කියන එක ගැන කතා කරනකොටම කලින් ඉඳන්ම ආයතනේ තිබිලා නේද?
එහේ.
ඒක අපිට කවදාවත් ආයතනේ හම්බෙලා නැහැ.
ආ හා හා හා. අනේකයි අර හම්දු ඉස්සෙල්ලාර කිව්වේ ගිනි කූරපත් වුණාට පස්සෙම තමයි අපි දැකලා තියෙන්නේ ගිනි පෙට්ටියකුයි කූරකුයි.
අන්න හරි. අපි අපිට ආයතන, ඉන්ද්‍රිය, ධාතු, අටලොස් ධාතුව, දොළොස් ආයතන, පටිසමුප්පාදය සියල්ල විස්තර කරගෙන තියෙන්නේ ගින්දරෙන් පස්සේ ගිනි කූරයි ගිනි පෙට්ටිය විස්තර කරනවා වගේ තමයි.
ඉතින් ඇත්තටම අපි මේක අපි දැන් ප්‍රතිපදාවකට නගන්නේ අපි මොන හරි දැන් මේක දැන් ප්‍රතිපදාවකට නගනකොට දැන් මේ විදර්ශනාව කියන එක ඇත්තටම අර භාවිතා බහුලී කතා කියලා අපි රවි මහත්තයා නිතරම කියන්නේ. ඒකට භාවිතා බහුලී කතා මාතෘකාවේදී අපි කොහොමද මේක ප්‍රතිපදාවට නගන්නේ?
නෑ මම අහන්නේ මේකයි. දැන් පූර්ව භාග ප්‍රතිපදාවක් කියලා එකක් තියෙනවා. පූර්වභාග ප්‍රතිපදාවකින් සත්‍ය අවබෝධයේ උපනිශ්චයයි. හරිද? ප්‍රතිපා මම මේ කියන්නේ දැන් මේ නිවනට සාපේක්ෂව හරිද? ඒ කියන්නේ ලෝකයට සාපේක්ෂව නෙමෙයි. නිවනට සාපේක්ෂව ප්‍රතිපදාවක් වඩලා සත්‍ය අවබෝධ කරන්න බෑ. හැබැයි සත්‍ය අවබෝධයේ පිණිස තමන්ගේ හිතේ තියෙන චංචල බව අඩු වෙන විදිහට, මානසිකරණයක් කරන්න උචිත විදිහට ගෝචර භූමියක් හදාගන්න තමන් කරන වැඩ පිළිවෙල අත්‍යවශ්‍ය වෙනවමයි. මම හිතා රවි මම කියද්දි ඔක් කියනවා නේද පූර්ව භාග ප්‍රතිපදාවක් විදිහට තමයි භාවිත බහුලීකත වෙන්නේ කියලා.
නෑ දැන් ලෝකෝත්තර දේ උනත් ඒ කියන්නේ විදර්ශනාව වඩනවා කියන්නේ හැමතර දැන්
සමතේ නම් විදර්ශනාව වඩනවා කියලා කොහෙද කියන්නේ එක සූත්‍රයක් හරි තියෙන්නේ.
දැන් සබ්බාස්ම සූත්‍රය තියෙන්නේ අතිවිකේ සවා දසන පහතබ්බා. ඒකෝට දැන් දර්ශන ඊට පස්සේ බුදුහාමුදුරේ හරත් යනවානේ භාවනා පහතබ්බා කියන එකේදී සත්බොජ්ජංග ගැන කියනවානේ.
හරි.
ඔව්. එතකොට
කරන විදිය කොහොමද තියෙන්නේ? කරන විදිය. විපස්සනා.
සති සම්බොජ්ජංග වබිකරේ කියලා ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම සති වැඩිම ගැන වැඩිමක් තියෙනවානේ එතකොට.
ඔව් එතන ඒ වැඩිමක් තියනවා කියන එකයි වඩන්න කියන එකේ අර්ථ දෙකක්නේ තියෙන්නේ. ඔතන ඔය බොජ්ජංග කියන්නේ නිරෝධයද නැත්නම් නිරෝධය දන්න කෙනාට ලැබෙන මාර්ගංගද?
ඔව් අනිවාර්යෙන් මාර්ගංග වෙන්නේ ඉතින්.
ඉතින් ඒතකොට මාර්ගංග වඩලා නිවන් දකින්නවා කියන එකක් වෙන්නේ නැහැ නේ. නිවන් දැක්කොත් මාර්ගංග ටික තියෙනවා. ඒනි නිවන් දකින්නවා කියලා මම කියන්නේ රහත් බව නෙමෙයි නේ. සත්‍ය බව, සත්‍ය ඥානෙ.
එතකොට බොජ්ජංග වල දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවනේ භාවිතා බහුලීකත මේ ආගම් මේ කියලා දැන් සති සම්බොජ්ජංගෝ කෝ භික්ඛවේ.
ඕ හරි
තමයි.
එතන බලන්න එතන ඒ භාවිතා බහුලී කතා කියලා පෙන්වන්නේ කාටද?
ඒ කියන්නේ හඳුගන්නේ මේක ලෝකයේ තුල
නෑ 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 ඔය භාවිතා බහුලී කතා කියනකොට භාවිත බහුලීකත කරන්න ධර්මඥානිය තියෙන කෙනෙක් ඉන්න ඕනේ නේද?
ඒ
ධර්මඥානිය කියන්නේ මම මේ කියන්නේ මේ මේ පෙළ පොතේ තියෙන විස්තර නෙමෙයි ඈ.
නෑ ඒ
සත්‍ය ඥානය තියෙන කෙනාට තමයි භාවිත බහුලීකృత කරන්න කියලා ඊටු ටික පෙන්වන්නේ.
හ්ම්.
අනිත් කෙනා භාවිත බහුලීකృత කරලා මොකද්ද ලැබෙන්නේ කියලා දන්නේ නෑ නේ.
හ්ම්.
තේනවද?
හ්ම්.
ඒකයි සූත්‍ර බලනකොට හොඳට බලන්න ඕනේ. සූත්‍ර කියන ඒවා අර විශ්වකෝෂයක් හංගලා තිනා වගේ තමයි සූත්‍රයක් කියන්නේ.
ඒ දැන් අපේ අර අනිත්‍ය සංඥා සූත්‍රයේදී මම හිතන එක හරීම නෑ දැන් වැඩගත්ම අවස්ථාවක් නේ. දැන් ඉති රූපස් සමුදය. ඉති රූපස් සත්තංගමෝ. එතකොට දැන් රූපයක් තියෙනවා නම් රූපය සමුදය දකින්න කියලා කියන්නේ. එතනත් එතකොට
ඒක මම පටන් ගන්න දෙන්නේ මොනම මමයි ප්‍රශ්න අහන්නම්කෝ. දැන් ඒක උදාහරණ වෙන්නේ ඉති රූපන්නේ.
එනේ
රූපය දන්න කෙනාට සමුදයත් අංගව වැටහෙන බව.
හ්ම්.
දැන් අපේ ලෙවල් එකට එමුකෝ. දැන් අපි අද රූප ගැන දන්නවද නැද්ද? අපි රූප ගැන දන්නව නේද? මොකෝ හිතන්නේ? දන්නවද දන්නව නැද්ද?
නැහැ මම ඉතින්ද අපි දන්න තැන ඉඳලා යන්න දෙනවනේ. දැන් අර කිලෝ දන්න තැන ඉඳලා නොදන්න තැනට යෑමනේ. දැන් මේ සිද්ධ කරන්දර එන්නේ ඕනම කෙනෙකුට. එහෙම නැත්නම් අපිට මාර්ගයක් හමු වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ
දන්නද ආම කියන පොයින්ට් එක හරි. දැන් මම අහපු ප්‍රශ්නේ මම මේ පෙන්නන්නේ එතන. දැන් මම අර මුලින්ම කිව්වේ ඒකයි. මෙතන මාර්ගයක් කියලා දෙන්න පුළුවන් විදිහක් නැහැ. හැබැයි Tamange අඩුපාඩු ටික පෙන්වලා දෙන්න නම් මොනවා හරි උදව් කරන්න පුළුවන්. මාර්ගය කියන එක අහගන්න පුළුවන් එකක් නෙමෙයි. මාර්ගයේ තමන් තුලින් ලැබෙන ප්‍රතිපදාවක් මිසක මාර්ගය කියලා දුන්නා කියන එක මොකක්වත් කරන්න බෑ කාටවත්. ඒකනේ භාවනාව උගන්වන්න බෑ
කියන්නේ.
තමර කියමින් ආවේ ඉති රූපං කියද්දි අපි අද රූපය කියන එක නිර්වචනය කරගෙන තියෙන්නේ. මම මෙහෙම අහන සරල ප්‍රශ්නයක්. පුටුව කියන්නේ රූපයක් නං පුටුව කියන එක විස්තර කරන්න. පුටුව විස්තර කරන්න බෑ. අයි ධර්මානුකූලව ඕනේ නැහැ මම නිකන් සම්මහන්නේ කඩේකට ගියා. මං අහනවා මේ මොකද්ද ඔබතුමාට ඕන පුටුව? හරිද? මොකද්ද කියන විස්තරේ?
ඔව් ඇත්තටම ඒක නිකන්ගේ විස්තර හැටියට වෙනස් වෙනවා. දැන් මම පුටුව
කියපු හැටි මම ඒ වගේ වෙන වෙන විස්තර ගැන හිතන්න එපා. මාමගෙන් මං අහුවත් උත්තරේ දෙන්න ඕන.
ඔව්. පුටුව කියන්නේ වාඩි වෙන එක.
හරි. තව දැන් වාඩි වෙනවා කිව්වට පස්සේ දැන් අපිට වර්ගයක් තෝරගන්න බෑනේ.
දැන් තවත් කියනවා අපි කියනවා මේ කකුල් තියෙන මේ වගේ දෙයක් කියලා ඒක විස්තරයක්
තමයි. මේ වගේ පාටින් මේ බ්‍රෑන්ඩ් එකකින් මේ වගේ කකුල් තියෙන මේ වගේ පුටුවක් කියලානේ අපි කියන්නේ. මම අහන්නේ හොඳට බලන්න ওই විස්තරය ඇතුලේ ওই විස්තරය ඇතුලේ කතා කරන්නේ පුටුව ගැනද නැත්නම් පුටුව පැවතුනොත් තියෙන්න ඕන පුටුවේ ගුණාංග ගැනද?
ඔව් පුටුවක් ගැන වෙන්න බෑ පුටුවේ ගුණාංග ගැන. ඔව්
එහෙනම් හොඳට මම දැන් ඔය කියපු උදාහරණය හිතන්න. මේ ලෝකේ අපි රූපයක් කියන එක කවද්ද දැකලා තියෙන්නේ කියලා. අපි රූප කියලා විස්තර කරන් තියෙන රූපයද නැත්නම් රූපේ කැලිද කියලා?
ඔව් ඒක සම්පූර්ණ නැත්නම් අපි කවදාවත් රූපයක් දකින්නේ නැහැ. අපි ආයතන හයෙන්
නෑ. ඒක නෙමෙයි. හොඳට බලන්න ඕනේ මෙතන. දැන් බුදුහාමුදුරු කියන්නේ රූපය දන්න කෙනාට උද්‍යංගමත් අංගම තේරෙන බව. නමුත් දැන් අපිට උද්‍යංගමත් අංග බලන එක කෙසේ වෙතත් රූපය කියන එකවත් අපිට හම්බෙලා නැහැ නේ කවදාවත්.
නෑ.
එතකොට ඉති රූපං කියන තැනම අපිට අහුවෙලා නැහැ.
හරි හරි.
පළවෙනි එක මං හිතුවා.
එයි එයි අනේ තින් හම්බුනේ.
ඒකලා තමයි. හොයන්න තව හොයන්න. මම කියන එකෙන් මේ උපදේශය කරන් හොයන්න තව.
ඒ.
ට්‍රයිනස් තේරුවන් සරණයි.
ලොකෝනේ.
ට්‍රයිනස් මට හිතෙන්නේ මේ කාරණාව පොඩ්ඩක් තව පැහැදිලි වුණා නම් මේ හොඳයි කියලා. ඇත්තටම අර පුතුව මේ දැන් අපි අර ඉස්සරහට අපි රවි මහත්තයත් ඇහුවේ මේ දැන් පෙනීම කියන තුල අපිට මේ ඇහැ හම්බ වෙනවා කියන එක නේ. ඇත්තමනේ අපිට අර ආයතනේ තුලින් මේ සොන්නේයි කියන අදහස يعني ආයතනේ තුලින්ම හම්බ වෙන්න බෑ කියන එක අපි මේ විදිහට හඳුරත් මේ කියනවා මේ අර දැන් මේ උන්වහන්සේ අර දේශන අහලා ඇත්තටම අර බිස්කට් එක තුලින් සොන්නේයි කියලා ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ. ඉතින් උන්වහන්සේට පොඩක් පැහැදිලි මදි කියන එක. ඒක කොහොමද විස්තර කරගන්නේ කියන එක. විස්තර කරගන්නවා කියන්නේ
ඒක තමයි අතරේ විස්තර කරන්න අමාරු.
ඒක පැහැදිලි කරගන්න තව ටිකක් මම හිතන්නේ ඒක මේ ඔව් අපි සල්දුවා. ඒක මේවා කරගන්නකොට ඇත්තට මේක
අර ඒක කොහොමද එතන මොකද්ද එතන ප්‍රශ්නයක් ඇහුණාන් හරි එතන කොතනින්ද නොතේරෙන්නේ කියලා.
මට ඉතින් දැන් අර ඔබවහන්සේ කිව්ව වගේම දැන් ඇත්තටම අර මේ රූපය කියන එක අපිට මේ හම්බ වෙන්නේ නැති බව.
ඔව් ඒක
දැන් රූපය ඇත්ත කරගෙනමනේ මේ කතා කරන්නේ.
ඒක ඒක ලොකුම ඇත්තට රූපය ඇත්ත කරගෙන නෙමෙයි දැන් ඔය අපි අර්ථයෙන් අල්ලගෙන ඔය කියන්නේ. නමුත් අපිට රූපය ඇත්ත කරගෙන අපි දන්නවනම් අපි රූපයෙන් මිදිලා. එතන රූපයක් ඇත්ත වෙන බවවත් නොතේරන මට්ටමට අපිව අපි කියන්නේ මේ පැරලයිස් වෙලා තියෙන්නේ. ඒ මට්ටමින් පැවැත්ම ස්ථාවරයි.
ස්ථාවරයි එහෙමයි.
තේරුණාද? එතන මම කිව්වේ මම පොඩක් ලොකම රාහපින්ද ඔය පෙනීම කියන එකේ මම පොඩක් නිකන් ගැඹුරක් යනවා. දැන් පෙනීම තුලින් අපි අද ඇහැයි රූපයයි විස්තර කරගත්තේ.
ඔව්. ඔව් එහෙම.
හර බලන්න මේක හරියටම රූපය කියන එක හමු වෙන්න ඕනේ ඇහෙන් දැක්කොත් නේද? ඒ කියන්නේ මෙහෙමනේ මෙතන බලන්න ඇහැයින් පෙනිලා පෙනෙන තැනදී රූපයක් හම්බුනොත් නේ අපිට රූපය කියලා කියන්න පුළුවන් වෙන්නේ.
ඔව් ඔව් එහෙමයි.
නමුත් දැන් අපි අද පෙනීම තුලින්නේ මේක හැම එක රූපය කියලා විස්තර කරේ.
ඔව් ඔව් එහෙමයි.
එතකොට බලන්න ඇහෙන් පෙනිලා පේන එක රූපයක් කියන බවට හම්බ වෙනකොට හරි නිර්වචනය එනවා තමයි.
ඔව්.
රූපය මේකයි ඇහැ මේකයි කියලා. මොකද ඇහෙන් බලලානේ රූපය දැක්කේ.
ඔව්.
නමුත් දැන් අද අපි කතා කරන සියලුම අත්දැකීම් වල පෙනෙන එක මුල් කරලා නේද ඇහැයි රූපය කියලා විස්තර කරගත්තේ.
එහෙමයි. ඔව්.
ඒකට දෙනෝද ඒකට ඇහැයි රූපයයි කියලා කියන්නේ අපි දන්න නිර්වචනකින් මිසක ඇත්ත ඇහැයි රූපයයි කියන්නේ ඕක නෙමෙයි කියලා.
එහෙමයි. ඔව්.
ආයතන හොඳට බලන්න ඇත්ත ඇහැ රූපය කියන්නේ ඕක නෙමෙයි නම් ඔය පෙනීම කියන්නේ ඇත්තටම බුදුහාමුදුරු වෙන්න පුදුත් කියන එක නෙමෙයි කියලා තේරෙනවා.
එහෙමයි.
තාලේ ඒ අන්න ඔන්න ඔය වැරදි ටික නිවැරදි වෙන පැත්තට බලන්න. ඒ කියන්නේ ඔය ඔය ඔක්කොම වැරදි නම් එතන හරි හරිතන බලන්න හිතන.
ඒක තා චුට්ටක් පැහැදිලි කරන්න නේද එතන චුට්ටක්.
එතන ලකෝ මම අර අර උදාහරණ මම කියන ඉතින් දැන් දැන් හරි දැන් පුටුව කියන එක පුටුව කියන එක යම් දවසක අපිට ඇත්තටම පුටුව හම්බුණා නම් ඒකට සාක්ෂියක් තියෙන්න බෑ. නමුත් දැන් අපි පුටුව කියන එකට සාක්ෂියක් ඇව්වම කට්ටියම කියන්නේ පුටුවේ කැලිනේ.
ඔව්.
එතකොට දැන් අපි කලින්ම පුටුවක් තියෙනවා කියන එක පත්‍යම් කරගෙන පුටුවේ කැලී කියලා පුටුව සාධාරණේ කරන්නේ.
එහෙමයි.
හරි මම කියන්නේ පුටුවේ කෑලි පැත්තේ ඉඳන්, ඒ කියන්නේ පුටුවේ කෑලි වල තියෙන කකුල්, ඔය තියෙන ලී කොටන් එන ඒවනේ.
ඔව්.
ඔය පැත්තේ ඉඳන් පුටුව කියන එක කවදාවත් හදන්න පුළුවන්ද? පුටුවේ පුටුව කියන එකේ කොටස් නම් ඔය පුටු කකුල් එන මුරිච්චි කියන්නේ ඒ ටික එකතු කරලා පුටුව හදන්න පුළුවන් වෙන්නේ නැහැ.
එහෙමයි.
හැබැයි පුටු ක ඒ කියන්නේ කකුල් එන මුරිච්චි තද කරා කියන එකෙන් අපිට පුටුව කියන එක හදන්න පුළුවන්.
පුටුව කියන්නේ බෑ.
පුළුවන් එයා පුටුව හදන්න එකතු කරොත්. ඒ කියන්නේ එයා කලින් පුටුව දැනගෙන. මම කියන්නේ දැන් පුටුවේ කොටස් නම් පුටු කකුල් නැත්නම් පුටුවේ කොටස් නම් ඔය ලී යකඩ ඔය ටික. ඒ ටික වෙනම එකතු කරලා පුටුව හැදෙන්න එපයි.
එතන පැහැදිලි නෑ සවනේ. එතන වෙනම එකතු කරොත් කියලා කියන්නේ.
ඒක තමයි දැන් එතන ඒක තමයි හිතන්න උන ගැල. දැන් අපිට හිතෙන්නේ දැන් මේ පුටුව හදන්න ඉතින් අපි දැන් එදාම කිව්වා පුටුවක් හදන්න ගහක් කපන එකත් ගහක් කපලා පුටුවක් හදනවා කියන්නේ දෙකක් කියලා.
ඔව්.
දැන් අපි අද කියනවා තමයි ගස් කපලා පුටුව හදන්න පුළුවන් කියලා. ඒ මොකද දන්නවද? අපි කලින්ම පුටුව හදන්න කියන චින්තනයෙන් ගහ කපන ඉඳලා.
ඔව්.
මම කියන්නේ ගහ කියන එක විතරක් කපලා පුටුවක් හදන්න පුළුවන්ද බලන්න. තේරුණාද?
ඔව්.
ඒ කියන්නේ ලී මඩුවකට විතරක් ගිහිල්ලා ඒ ලී ටික දැකලා පුළුවන්ද පුටුවක් හදන්න දෙන්න කියන්නේ?
බැ බැ.
එතකොට තේරෙන්නේ නැද්ද? හරිනම් පුටුව කියන එක හදන්න ඉතින් පුටුව හැදෙන්නේ ලී වලින් නම් ලී වලින් පුටුව හදන්න පුළුවන් වෙන්නේ නැහැ. එතකොට එතන ලී වලින් පුටුව හදන්න බෑ කියන්නේ පුටුව කියන එකත් ලී වලින් හදන්න බැරි බව.
පුටුව කියන එකත් ලී වලින් හදන්න
බැරි බව.
ඔව්.
ඇයි ලී වලින් පුටුව හදන්න බැරි නම් පුටුව හදන්න ලී ගන්නත් බැරි බව. අන්න එතකොට බටපිටි දෙක ගැලවෙනවා. එක පැහැදිලි නම් විජිත හඳුරු මේ අහුවනම් හරියලා කොහොමද? ආම තව තේරෙන්නේ
නැහැ. සෙටකින් වන්නා සිට. ඉමසන සෙපට ආගෙන ඉන්නේ.
මොකද අපහැදිලිද දැන්?
සානස ඉදාර මේ දේශනාවක මම ඇහුවා. ඇත්තටම මේක මේ හරිම කාරණාව මම අපවයි දේශනාව අහන එක. අර බිස්කට් එකක් ඔබ වහන්සේ පැහැදිලි කළා බිස්කට් එකෙන් ශුන්‍යයි කියලා පෙන්නුවා එතන. ඒ වෙලාවේ මොකද්ද මේ ඇත්තටම මේ මහ තේරුමක් ආවා. නමුත් ඒක ආයේ මේ ඒ වෙලාවම ටික වෙලාවක් ගියට පස්සේ නිකන් ආයේ මේ මේ අමතක වුණා වගේ ස්වභාවයකට පත් වුණා. දැන් මම ලොකු සානසෙත් එක්ක කතා කරේ දේශනාව ඇස්සරයක් ඇහුවොත් හොඳයි කියලා.
ඉතින් දැන් මොකද මතක් කරලා දෙන්න ඕනේ දැන් මම ඒක.
ඒ වගේ
එතන විතරම මෙහෙම බලනවා හරි. එතන මේ දැන් ඔබ වහන්සේ දැන් මම කියන එකත් එක බලන්නකෝ. දැන් හරිද? දැන් අපිට බිස්කට් එක කියලා කතා කරනකොට අපිට කතා කරන්නේ බිස්කට් එකේ කෑලි කියලා නේද?
එහෙමයි ස්වාමී.
ආහරි. ඒ කියන්නේ එතනින් අපිට අදහසක් එනව නේද බිස්කට් එක පවතිනවා. බිස්කට් එකේ කෑලිත් තියෙනවා.
එහෙමයි.
හරි. බිස්කට් එකේ කෑලි විදිහට අපිට අද හම්බෙන්නේ මොනවද? මොකිරික අදහස ගන්නද අපිට කෑලි වලට හම්බෙන්නේ අර පිටි ටික නේද?
එහෙමයි.
හරි. දැන් ඔන්න අපි තේරුම් ගත්ත පොඩ්ඩක් බිස්කට් එක පැවතුනොත් බිස්කට් එකේ කෑලි තියෙනවා. ඒක හරිනේ?
එහෙමයි.
බිස්කට් එකේ කෑලි කියන්නේ පිටි. ඒකත් හරිනේ?
එහෙමයි.
හරි. දැන් බලන්න මම කියන එක බිස්කට් එක පවතින බව තේරෙනවා බිස්කට් එකේ කෑලි තියෙන හින්දා. බිස්කට් එකේ කෑලි කියන්නේ පිටි. එහෙනම් බිස්කට් එකේ කෑලි එකතු කරාම බිස්කට් එක ලැබෙන බවටත් අපිට සාක්ෂියක් තියෙනවනේ.
එහෙමයි.
හරි. දැන් මම කියන එක බලන්න. බිස්කට් එකේ කෑලි කියලා අපි ගත්තානේ ඉස්සෙල්ලා පිටි කියන එක.
එහෙමයි.
එහෙනම් පිටි කියන එක එකතු කරාම බිස්කට් එක හැදෙන්න ඕනද නැද්ද?
එහෙමයි. හැදෙන්න ඕනේ.
මම අහන්නේ එහෙම හැදෙනවද?
හැදෙන්නේ
නැහැ. එහෙම හැදෙන්නේ නැහැ. හරි දැන් ඔන්න එක පැත්තක්. හරි. දැන් මේකේ බලන්න අනිත් පැත්තට. දැන් ඔය නෝකියගේ මොකද්ද? බිස්කට් එකේ කෑලි වලින් බිස්කට් එක හදන්න බෑ.
එහෙමයි.
එහෙනම් බිස්කට් එකේ බිස්කට් එක කියන එකේ බිස්කට් එකේ කෑලි තියෙනවා කියලා ගත්ත හැකියිද?
බිස්කට් එක කියන එකේ බිස්කට් එකේ කෑලි
අයිගන්න බිස්කට් එක තියෙන බව තේරුම් ගත්තේ බිස්කට් එකේ කෑලි වලින්.
කෑලි වලින්. එහෙමයි ස්වාමී.
බිස්කට් කෑලි එකතු කරාම අපිට තේරෙනවා බිස්කට් එකේ හැදෙන බව.
එහෙමයි.
ඒකර බිස්කට් කෑලි වල අපිට හම්බුනේ පිටිනේ.
එහෙමයි එහෙමයි.
එහෙනම් පිටි කියන එකේ එකතු කරාම බිස්කට් එක හැදෙන්න එපේ.
ඒ හැදෙන්න ඕනේ නමුත් එහෙම හැදෙන්නේ නැහැ.
ඒක බලෙන්වත් හදන්න බෑනේ.
බෑනේ. එහෙමයි.
ඒ කියන්නේ එතනින්ම තේරෙන්නේ නැද්ද බිස්කට් එක කියන එක බිස්කට් එකේ කෑලි වලින් හදන්න බෑ කියන්නේම.
එහෙමයි.
ඒ කියන්නේ බිස්කට් එක කියන එක එතන හම්බෙන්නේ නැති බව.
එහෙමයි. පැහැදිලි පැහැදිලි.
එතකොට එහෙමනම් බිස්කට් එකේ කෑලි කියලා එකක්වත් යොදා ගන්න බැරි බව එතන.
එහෙමයි පැහැදිලි.
එහෙනම් පිටි කියන එක දෙන්නේ නැති බව.
එහෙමයි.
අන්න ඒ වගේ දහසක් තමයි තියෙන්නේ.
එහෙමයි. එතන
සාමාන්‍ය කල්පනා ඒ බලන්න තව බලන්නකෝ එතකොට. තව බලන්න හරිය.
එහෙමයි බොහොම පින්සංගනස මේ සහ මේ අර අර ඉඳ අපේ ඒ session එකක් පොඩ්ඩක් අයිසර අරුභාංශී රූප සටහන ඇඳලම තිබුණු නිසා ඒක තව තවරියක් පැහැදිලි කරගන්න පුළුවන් මේ සමෙන් බොහොම
පින්සංගන. එහෙමයි. තරසරේ.
මේ සයිනන්ස දැන් අර අර කිරිතේක ගැන අපි කතා කරනවා නේ අර කිරිපිටි සීනි තේකොළ උණු වතුර කියන මේ එකකවත් කිරිතේක කියන එක හම්බ වෙන්නේ නැහැ කියන එක.
එහෙමයි.
එතකොට ඇත්තටම දැන් එතන අර හේතුඵල දහම සහ එතන අර කර්මඵල කියන එක දැන් අපි අර මේ ටික එකතු වෙලා මේ ඵලය හම්බ වෙනවා කියන එක එතන අපි අර එකතු වීම තුලින් ඒක එතන කර්මඵල වාදෙන්නේ නේද ඒක වැටෙන්නේ එහෙම.
එහෙමයි. දැන් අර සාමාන්‍ය නිර්වචන තියෙනවනේ දැන් අපි ගමු ගස් කියන්නේ අතුයි කොළයි පොතුයි එකතු වුනහම ගහක් හැදෙනවා. දැන් එතකොට එතන හේතුව තමයි අතුයි කොළයි පොතුයි. ඵලය තමයි ගහ. ඊට පස්සේ කිරිපිටි සීනි තේකොළ උණු වතුර නිසා කිරිතේ හැදෙනවා. ඊට පස්සේ එතන හේතු වෙලා තියෙන්නේ අර හේතු එකක්වත් නෙමෙයි. දැන් එහෙන් බැලුවාම තේරෙන්නේ නැද ඔය විදිහට නිර්වචනයකට ආවොත් මේ හේතු කියන එකේ ඒ මොහොත වෙනස් වෙනවා කියලා.
ඔව්.
ඉතින් එහෙන් බැලුවොත් දැන් එතකොට ඒ හේතු විතරණය වෙනවා කියන්නේ ඒ ඒ හේතු වලට අදාළ ඒ හේතු නිරෝධ කරන්න නම් ඒ හේතු ගැන 100%ක් දැනගින්න වෙනවනේ.
ආ එහෙමයි.
ඔය කතාවේ
කර්මයට ස්වයනස කීපේ පොඩ මට මිස් වුණා මේ. ඒක දැන් අතන අර අපි කර්ම කියන එක ගහ කියන එක ගැන උපහාසයල ගහ කොළ පොතු ඔය වගේ ටික නිසා
ගහ යනවා. අපිට දැන් අපිට සාමාන්‍යයෙන් හිතනවනේ දැන් දැන් මේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය එකතු වෙනවා තමයි පේන්නේ, කනයි ශබ්දයයි ශබ්ද විඤ්ඤාණය එකතු වෙනවා තමයි පේන්නේ ඇහෙන්නේ අනම්මනම් කියලා.
දැන්
එතකොට ඔතන අපි ওই හේතු කියලා දාන් ඉන්නේ ඇස කන ඇස රූප අනම්මනම් ඒ ටිකනේ. දැන් එහෙම බැලුවොත් ඒ ඒ මොහොතර ඒ ඒ හේතු වෙනස් වෙනව නේද?
වෙනස් වෙනනේ. ඔව්.
ඉතින් දැන් එහෙම බැලුවොත් කන දැන් එහෙම බැලුවොත් අවිද්‍යාව කියන එක පේන මට්ටමේ තියෙන අවිද්‍යාව ඇහෙන මට්ටමේ නැති වෙනවනේ.
නැති වෙනවනේ. ඔව්.
ඉතින් එහෙනම් අපිට මේ කරන්න දෙයක් නැහැ නේද? ඇහෙනකොට පේන එක අවිද්‍යාව කියන එක එදෙන්නේ නැත්නම් පෙනීම කියන අවිද්‍යාව ඇහෙන තැනට එදෙන්නේ නැත්නම් ඉතින් එහෙනම් එතන ශුන්්‍යතාවය අවිල්ලනේ.
හා
හා හා හා. එතන තියෙන කර්මඵලවාදයක් ඒ විස්තර කරගන්න එකේ.
ආ එතකොට මෙතන හේතුව වෙන එකේ මූලිකම කාරණාව තමයි අවිද්‍යාව බුදුදහමට
කියන්නේ. අනිවාර්ය අනිවාර්ය. ඒකේ අර මම ඉස්සර කිව්වෙත් මේ පටිසම්පාදයේ සර්වත්‍ර කුලකය තුල පෙන්වන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. මම ඒක කිව්වේ ඒකෙන් ඒකෙන් දිගෑරිච්ච අතු ටික තමයි චක්කුඤ්ඤ පරිසරූපේ උපචක්කුඤ්ඤාණන් කියන එක.
ඒකට පරිබාහිරව අපි අද මොනවා හරි කියලා හේතුඵල ධම හැටියට මේ විග්‍රහ කරගන්නවා නම් අපි අර සාමාන්‍ය විදිහට අපි කතා කරනවානේ. ඒ කියන්නේ මේ BJ නිසා මේ ඵලය ආවා සහ ඔය චෞලාරික මට්ටමින් කතා කරන ඕන එකක් තියෙනවානේ මේ අද සම්මත වෙච්ච හේතුඵල ධම
කිව්වම ටික කර්මඵලපම.
ඔව් ඒක කර්මඵලවාද. ඒකට ඒක අපිට මේ හේතුඵල කියන ගණිත කොහොමත් එක යොදා ගන්න බෑ ඉතින් ඒක නේ
කොහොමත් බෑනේ. ඒ හින්දා තමයි ලොකන්නේ අර දැන් ඒ ඒ සියලු උපමා තියෙන්නේ ලෝකයට. ඒ කියන්නේ කර්මඵලයට.
හ්ම්
ඉතින් ඒ උපමාවකින් හේතුඵලයේ උපද්දවා ගන්නවා කියන්නේ ඇත්තම නුවණ.
එහෙමයි. ඒතර මේ කර්ම කියන එකේ අදහස ඒතර මේ ක්‍රියා ටික එකතු වෙනවා කියන අදහසත් එතන කර්ම.
එතන මෙතන මේ ක්‍රියා කියලා අදහස් කරන්නේ රහතුන් වහන්සේලාගේ ක්‍රියා ගැන නම් නෙමෙයි ඈ.
ඔව් නෑ මම අදහස් කරන්නේ අපිට ඕලාරිකෝ දැන් මේ
එහෙම එතන කර්ම කියන පාලි වචනේ සිංහල තේරුමට මොකද තියෙන්නේ?
ක්‍රියා කියලානේ.
ක්‍රියානේ අන්නේ ස්වභාවය.
ආහහ.
ඒ කියන්නේ මේ අපි දන්න දෙයක් වෙනුවෙන් යමක් කරනවා නම් කර්මයක්.
ආහහ.
ඉගෙන අර අපි දන්න කෝපෙමයි අල්ලන්නේ කියද කියන්නේ කර්මයක්.
ආහහ. එහෙම.
ඒ වගේම තමයි දන්නේ නැති කෝපෙ අල්ලනවා කියලා කියද කියන්නේ කර්මයක් උනේ.
ඕ ඕ ඒක හරි ඒක හරි.
ඒ ඔබ සම්පූර්ණ කරොත් මොනවා හරි
හෙලෝ
පොඩක් මොනවා හරි කියන සංඥාව වෙනුවෙන් කෙනෙක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් කෙලින්ම එන්නේ චේතන සම්බික්කවේ කම්මමලා කියලා දැන්.
ආහහා ඒ කියන්නේ එතනත් අපි අර මේ කර්මයටම තමයි වැටෙන්නේ. කර්මය කියන්නේ
ඕ ඒක නේද
කරගෙනමක් කරනකොට
මොනවා හරි කියන එක තුල නම් එයා හිතන්නේ කියන්නේ ඒ කියන්නේ මොනවා හරි හිතනවා නම් මොනවා හරි කියනවා නම් මොනවා හරි කරනවා නම් කියන්නේ මොකද කර්මයක් තමයි.
ආහහා
ආහහා ඒ ඒ ඵලයේ දැන් මොනවා හරි කියන්නේ කරලා කරලා හිතන්නේ කියන්නේ කරන්නේ.
ආ අර ඵලයේ අපි ඇත්ත කරගෙනමයි මේ ලෝකේ ගනුදෙනු කරන්නේ මෙහැම වෙලාවකම.
ඒ එතනදී එන්නේ කර්මය.
ඇත්තටම හේතු
ආලෝකය තුලින් පහන් තිරේ ගන්නවා කියන්නේ කර්මඵලය.
එහෙමයි.
පහන් තිරේ
පහන් තිරය මේ වැටිය
ඒක වෙනකොහොමද නේ දැන් කිරිපිටි සීනි කිරිතේක හදන්න කිරිපිටි සීනි තේකුණු වතුර ගේනවා කියන්නේ කර්මඵලය. කිරිපිටි සීනි තේකුණු වතුර වලින් කිරිතේක හදන්න පුළුවන්ද කියන එක දන්නවා කියන්නේ හේතුඵලය.
හා හා හා. එහෙමයි. දැන් සයින්ස් අපිට අර දැන් ඔක මෙහෙම අදහසක් කියනවා දැන් ඔය ටික එකතු වුණාට පස්සේ කිරිතේකක් හැදෙනවා කියන එක. කිරිපිටි සීනි තේකුණු වතුර කියන එක. දැන් ඇහෙනවද දැන් නේ?
එහෙම ඇහෙනවා කියලා බලන්න.
දැන් අපි කියන්නේ සාමාන්‍ය කිරිපිටි සීනි තේකළු වුණ අතර ටික එකතු වුණාට පස්සේ කිරිතේක හැදෙනවනි කියන අදහස නේ ගන්නෙ හොගක්. එතන
මොකක්ද? ඒක කොහොමද? එලි ඒ කියන්නේ එලියෙන් බලලානේ.
අපි මේ ඵලයේ තුල ඉඳගෙන බලන හින්දාද එහෙම අදහසද
කියන්නේ? නෑ බලන්න. නෑ දැන් ඔය කිරිපිටි සීනි තේකළු වුණ අතර එකතු කරලා තමයි කිරිතේක හදන්නේ කියලා අපිට පේන්නේ. අපි කිරිතේ හදන කෙනෙක් දිහා එලියෙන් බලන්න කියොත්නේ.
ඕ ඕ ඕ. හා 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 හරි හරි හරි.
නමුත් මෙතන එළිය කතාවට එනවා කියන්නේ කොහොමත් එයා අර්ථය අරන්නේ නැහැ. තමාතු බින්ද කරන්නේ මේක. එයා ඒ කිරිතේ හදන කෙනාගේ හිත ඇතුළට වැසුන මොකද එයාට තේරෙන්නේ? මෙයා මේ අර ටික එකතු කරලා මේක හදනව නෙමෙයි. මේක හදන්නව තමයි මේක එකතු කරන්නේ කියලා.
හිතේ හදාගත්ත එක එකතු කරනවා කියන එක වගේ.
නෑ නෑ හිතේ හදාගත්ත එක නෙමෙයි ඈ. හිත හැදෙන්නේ තොතන කිරිතේ එක ගැන දරන් ඉන්නේ.
ඔව් අන්න ඒක තමයි මත් අදහස් කරේ. දරාගත්ත
උතන ලෝකහන්නේ දැන් ආයි බානකෝ චේතිත්වා කම්මං කරෝති කායන වාචාය කියලා විතරක් නතර ගන්න නේ මනසා කියලා කියනෝ නේද එහෙනම් ඔබ ඒ දරාගත්ත නෙමෙයි හිත කියන එක හමු වෙන්නේ කිරිතේක දරාගත්තෝ
දරාගත්තා ඔව් එහෙමයි
පැහැදිලිද
එහෙමයි ඒකේ අම්මදහස කාසයි නේද
එහෙමයි හදගල කොහොමද
හොඳයි එහෙමයි ඒක මේ
හරි
තේරුවා
තේරුවා තව මොනවද තියෙන ප්‍රශ්න
ඉන්න ස්වාමීන් වහන්සේ තේවා සර්නේ
තේරුවා
මට දැනගන්න ඕනේ දැන් අපි ඔක්කොම මම අහගෙන හිටිය ගොඩක් කලා මේ දේශනා මේකේ තියෙන ඇත්තටම මේ මඤ්ඤණාවෙන් නිදෙන්න බැරි කමක් කියනවානේ ස්වාමීන් වහන්සේ මූලපරියාය සූත්‍රය එහෙම ගත්තොත් එහම අර අසුතවත් පුතද්දෙන යා මඤ්ඤණාවෙමයි ඉන්නේ පුතවත් ආශාවක න මඤ්ඤති කියනවානේ
මාමඤ්ඤතා න මඤ්ඤති කියලා දෙකක් තියෙනවා ඒතර
ඔව් නර්මඤ්ඤති කියන තැන ස්වාමීන් වහන්සේ යා එතෙන්ට හවු වෙනවා නමුත් තේරුම් ගන්නවා කියන එක නේද ස්වාමීන් වහන්සේ එයා අදහස
ඔව් නෑ එතන ඊට වඩා ගැඹුරක් තියෙනවා එතන ඔය නර්මඤ්ඤති නෙමෙයි ඔය අදහස් කරේ මාමඤ්ඤති කියන කැල ඔය අදහස් කරේ
ඔව් ඔව්
මාමඤ්ඤති කියන්නේ ඔව් එතන ඒ කියන්නේ සේක පුද්ගලයේගේ සක්කායදිට විචිකිච්ඡාව සීලබද ප්‍රාමාස කියන සංයෝජන ආයි බලින්වත් එදෙන්නේ නෑනේ
එහෙමයි සමහරු.
එතකොට ඒ ලෝකය තුල ඇතනත කියන නැත්නම් නිච්චයි නිච්චයි අනිත් එක තමයි අත්තයි. නිච්චයි අත්තයි කියන දෙක තුල කවදාවත් යා මඤ්ඤණා වෙන්නේ
නැහැ. එහෙමයි සමහරු.
එයාගේ මඤ්ඤණාව තියෙන්නේ දැන් සුඛයි සුභයි කියන තැන.
අහහ.
එහෙමයි සමහරු. අප ගන්නකො ඉතුරු සංයෝජන හතෙන් තමයි ඒක නා මඤ්ඤණා වෙන්නේ. අර මූලික සංයෝජන තුනෙන් කවදාවත් මඤ්ඤණා වෙන්නේ
නැහැ.
හා හා හා. හරි.
එතකොට රහතන් වහන්සේට තමයි න මඤ්ඤති කියලා කියන්නේ
සර්. ඒ නාසලා සංයෝජන වලින් කවදාවත් මඤ්ඤණා වෙන්නම බෑ.
වෙන්නම බෑ කියන්නේ එහෙම තමයි. දැන් මේ අපි කතා කරේ අපි දිගටම කතා කරන තැන් වල මම අහගෙන ඉන්නේ තේරෙන්නේ මේ අපිට මේ අජ්ජත් බහිද්ද කියන අන්ත දෙකට ඒ තරම්ම අපි මේ අල්ලගෙන ඉන්න ස්වභාවයක් තමයි මේ ප්‍රශ්නේ ලියා ගන්න බැරි කම නේද ස්වාමීන් වහන්සේ.
එහෙනම් අජ්ජත් බහිද්ද කියන එකේ අර්ථ දෙකක් තියෙනවා අජ්ජත් කියද්දි එක තැනක මම සහ බහිද්ද කියන්නේ මගේ කියලා අර්ථකථන යොත් තියෙනවා හැබැයි අර 11 ආකාරයෙන් නම් ඔය කතා කරන්නේ අජ්ජත් බහිද්ද කියන දෙක විතර නෙමෙයි 11 ආකාරයෙන්ම අල්ලන් ඉන්නේ එකම විදිහට
අල්ලන් ඉන්නවා සම්මි ඇත්ත සහ නැත අන්ත දෙක අල්ලගෙනම තමයි මේ අපි ප්‍රශ්නෙට බහින් නිසානස ගොඩක් කරට අපිට මේක ලියා ගන්න බැරි එතනයි කියලා මට නිකන් හිතෙන්නේ නිසානස
ඒ අල්ලන් ඉන්නවද දන්නවනම් මේ වෙනකොටත් අතන තන්තරේ මිදිලා අපි ඒකවත් දන්නේ නැති කම තමයි මඤ්ඤණාව කියන්නේ.
ආ එහෙනම් සර්. දැන් මජ්ජ සූත්‍රය එහෙම ගත්තොත් අර නලිප්පති මජ්ජේ මන්තා නලිප්පති කියන තැන එතන මේ මං හිතන්නේ ගොඩාක්ම අපිට කතා කරන්න පුළුවන් නම් එතන සුවනස පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් මේ මජ්ජ සූත්‍රය අල්ලගෙන මේ
ඒක තමයි දැන් මම ඕකනේ සරල උදාහරණයක් යනවා. දැන් අපිට පුටුව කියන එක හමු වුණොත්මයි නේද පුටුවක් ඇත සහ පුටුවක් නැත කියන දෙපැත්තට යන්නේ.
එහෙමසනස්.
ඒකර දැන් ඔතන බුදුහාමුදුරු කියන්නේ මැද තැවරෙනවා කියලා නෙමෙයි මැද ප්‍රඥාවන්තයා තැවරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මොකද්ද? ඉති රූපං කියන තැන ඔය කියන්නේ.
අහහ.
කියන්නේ පුටුවම හරියට අනිත් බව දැක්කම මැදම තැවරෙන්නේ
නැහැ. අහහ එහෙමසනස්.
පුටුවේ අනිත් දැක්ක කිව්ව ගමන් මැදත් තැවරිලා අන්තයටත් යනවා. හැබැයි පුටුවම හරියට දැක්කොත් මැද තැවරෙන්නේ නැහැ දෙපතර වෙන්නේ නැහැ.
පුටුව කියලා දැක්ක තැන ලෝකෙට අහුවෙලා අපව නේද සානස්. එහෙම.
පුටු වේ දැක්කොත් ලෝකේ ඇතුළට අහුවෙලා පුටු වම හරියට දැක්කොත් ලෝකේ පිරිසිදු දකින්න පුළුවන්.
එහෙමයි සානස. ගොඩක් පින් සානස තෙරුවන් සරණයි.
තව ප්‍රශ්න නැති.
ස්වාමිනාන්ත අද ඩිස්කස් කරන්න තුනට කමක් නැහැ හෙට කතා කරන්න මට මේ මාතෘකාවක් මේ රික්වෙස්ට් කරන්න කැමති ආයතන කතාව කියලා දුන්න එක තේරුණා ස්වාමීන් වහන්ස දැන් ආයතන නිරෝධය ගැන අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් ඉදිරියට හරි මම ඒක රික්වෙස්ට් එකක් විදිහට කරන්න කැමතියි අද කතාව හොඳට තේරුණා
ස්වාමීන් වහන්ස මොඩේ වෙනවද ඒක රික්වෙස්ට් එකක් විදිහට පෙන්ඩින් දාන්න තමයි වෙන්නේ නිරෝධය ගැන කතා කරන්න වෙන්නේ නැහැ කවදාවත් මොනේ මම ඒක කියුවේ පදනමක් ඇතුව දැන් තේරෙනවද මෙතන මේ නිරෝධය ගැන කතා කරනවා කියලා එකක් නෙමේ වෙන්නේ කවදාවත් නිරෝධය නොවන දේවල් වල තියෙන අඩුපාඩු ටික තමයි අතරම් පෙන්වන්න වෙන්නේ
ඔව් ඒක නිරෝධ වෙලා ඉවරයක් වෙනවා කියන එකකුත් නෑ එහෙම නෑ නේද ස්වාමීන් වහන්සේ මට තේරෙන විදිහට මම මෙහන්
නිරෝධ වෙලා යනවා
කියන්නේ ආයතනයේ නිරෝධයක් දකින්නවා කියලා. ඒ කියන්නේ
ඔව් එතනම එතන හැංගීම් බලන්නකෝ. ආයතනයේ නිරෝධය දකින්නේ මොන ආයතනෙන්ද අන්තිමට?
මන
ආයතනේ ඉන්නේ.
ඔව්
ඉතින් එතකොට ඉතින් අර ආයතනයේ නිරෝධ වෙලා නැහැ නේ හිම් බැලුවා. පැවතුලාමනේ
සයිනස් මට හිතෙන්නේ නිරෝධය කියන එක අර නැති වෙනවා කියන අදහසින්
එතන නැති වෙනවා කියන එක නෙමෙයි. දැන් මනසින් දකින්නවා නම් නිරෝධය
එහෙම අරගෙන එහෙම අරගෙන තමයි ගොඩක් කතා කරන්න කියන එක මට හිතෙන්නේ. නිකන් අර නිරෝධය කියන එක කලින් අර කතා කරපේ
ඒ අදහස එන්නේ කොහොමද? අර හින්දා අර මේ මොහොතේ ආයතන හට ගන්න බවක් නෑ අපිට දෙලා
තියෙන්නේ. අන්න ඒක තමයි අර දරා ගැනීම කියන එක පැහැදිලි වුණා නම් ටිකක් ඔත් ඒ වෙයි.
පැහැදිලිව පිරුණා බලලා දැන් අර ඒ ආයතන මේ මොහොතේ හට ගන්න බවක් ඔය අල්ලන් ඉන්න හින්දා තමයි ওই විදිහට නිර්වචන වෙන්නේ.
එහෙමයි එහෙමයි.
අර මුලින් නම් තන පුළුවන් කියලා මට හිතෙන්නේ.
එතන පොඩ්ඩක්
අහන්න
මොකක්ද කියන්නේ ඔය කියන්නේ. ඔය ආයතන මේ මොහොතේ හට ගන්න කතාව ඇවිල්ලා තියෙන්නේ අපි හරියට දන්නේ නැති හින්දානේ ආයතන ගැන. හැබැයි හරියට අහුණා නම්
තේරෙයි.
ආ ඒක හරියට දැන් ඔය අපි
ඒක නිරෝධය කියන්නේ නැති වෙනවා කියන අදහස නෙමෙයි කියන එක.
මම මෙතන කිව්වේ දැන් අර ෆෝන් එකේ උපමාවයි වාහනේ උපමාවයි හරියට දැක්කනම් තේරෙයි. මෙතන මේ ආයතන ඇති නැති වෙලා යන එකක් නෙමෙයි කියන්නේ.
ඔව්.
මේ ක්‍රිය මට්ටම සක්‍රීයයි. ඒ කියන්නේ හැම දිස්සෙම නන් ස්ටොප් වැඩ. මෙතන ඕක තමයි දරුණු දන්නා උපේක්ෂාව කියන්නේ ඔන්න ওই මට්ටම. අපි වල ඇලීම ගැටීම අල්ලගෙන තමයි ඔය කතා කරන්නේ.
එහෙමයි. එතන අපිට නිරෝධය කියන එකට මොකක් හරි මේ පැත්තේ මොකක් හරි හොඳ මේ සාධාරණ අර්ථකථනයක් දෙන්න පුළුවන්ද එහෙම?
දැන් සාධාරණ අර්ථකථනය තමයි පටවිය හම්බෙන්නත් බෑ, තේජෝ හම්බෙන්නත් බෑ, වායෝ හම්බෙන්නත් බෑ, ආපෝ හම්බෙන්නත් බෑ. මේ අපි කතා කරන කිසිම ප්‍රත්‍යක්ෂයක් හම්බ වෙන්න බෑ. මම මේ හම්බ වෙන්න බෑ කියපේක හම්බෙන්නත් බෑ, ඒක හම්බෙන්නත් බෑ කියලා දිගටම කියන දෙනවා.
අන්න ඒ වගේ එකක්. එතකොට ටිකක් පැහැදිලි නැත්නම් අර නිරෝධය කියන එක මොකක් හරි මේ අර්ථකථනයකින් ගන්නවානේ මේ.
ඒක කියන්නේ ආයි දැන් අරහෙම තමයි කියන්නේ. දැන් පැනවෙන්න බෑ කියලා කියන්නේ නිරෝධය නෙමෙයි.
ඔව් අන්න ඒක තමයි කියන්නේ. ඔය වගේ මොකක් හරි කියපුවාම එතකොට යම් අදහසක් ඒක ගන්න බෑ. අතර මම මේ කියන එක අහන එකත් ඒක වැරදි. මේ යම් හරි
පොඩි එහෙම කරලා කිව්වොත් දැන් ඔය අපි දරන් ඉන්න සියලුම මතවාද නොවන එක තමයි ඊමන.
අන්නේ මේ වගේ එකක් නැත්නම් අපි ඇත්තට මොකක් හරි දෙයක තැනක එල්ලිලානේ ඔක ගලන්නේ. ඒ හින්දා මේක සමාහට වැටෙන එක පොඩ්ඩක් ඈතට යන්න පුළුවන්. ඒ විතරයි මම.
ඒ හින්දා තමයි අපේ පාඩුවක් පෙන්නපු පොයින්ට් එකෙන් එකකින් හර්ථයක් කරනවා. දැන් හැමදේම අපිට වෙන්නේ අපි දරන් ඉන්න මතේ වැරද්දම අල්ලගන්නවා මිසක මේක කෙලවර මොකද්ද කියන එක කිව්ව කියලා අල්ලගන්න බෑ.
එහෙමයි එහෙමයි.
ආ. මොකද කෙලවරක් කියන්නේ එතන වචනයක් දාපු ගමන් ලෝකේ.
ආ. අනේකයි මං කිය එකයි මම මේ අහපේක එක මේ සාධාරණයි. නමුත් අර මේ එකට අර මේක අහගෙන ඉන්න කෙනෙක්ට නිරෝධය කියන එකේ අදහස මේ වැරදි කියන එකට අර මේ මූලපරයයි තියනවා වගේ
එහෙමයි.
මේ සමස්තෙම මේ වැරදි කියන එකත් වැරදි කියන එක
තේරුම් ගන්න. අර අර ඕක ලෝකනේ හරියට නිරෝධය පෙන්නනවා කියන්නේ අර දැන් කොරෝනා වලට දැන් කියනවනේ අර N95 වගේ අර මේ මේ මොනවාද මුහුණු ආවරණ. ඒවා ඇත්තටම අර එන්නේ මේ මොනවාද මේ අර සුද්ධ ජීවීන්ව අයින් කරලා සම්පූර්ණ අපි කියන්නේ අර මේ මේ වැකියුම් කරපු ආවරණයක නේ කිසිම විස බීජයක් නැහැනේ.
එහෙමයි.
ඕක වගේ තමයි නිවන. හරිද? දැන් ඕක දාගන්න ඕන නම් ඕක කඩලා දාගන්න එපේ.
ඔව්.
ඕක කඩපු ගමන් මොකෝ වෙන්නේ? වයස් ටිකේනව නේද? එතකොට.
ඔව්.
ඒ වගේ නිවන කියන්නේ මේකයි කියලා කියපු සැනින් මාස්ක පිරිසුදු නැහැ.
ඔව්. මඤ්ඤණාවක් තමයි ආන්නේ.
ඔව්. හැබැයි ධර්මයක තියෙන වාසිය අර මඩගොඩක මාසික වටුනහම තියෙන ජරා වීමට වඩා ධර්මයේ කතා කරනකොට අර ඉතාව සුළු මඩගොඩක් يعني සුළු අකු මේ සුළු කුණු ටිකක් තමයි ඒකේ තියෙන්නේ. ඒ හින්දා පිරිසිදු කරගන්න ලේසි.
එහෙමයි.
ඒ ඒ සුළු ටික තමයි තමන් يعني එතන තමයි අල්ල තමන් ඒ ඒ කුණු ටික හරියට දකින්න ඕනේ.
එහෙමයි එහෙමයි.
නැත්තම් නැතකොට නැති වුණොත් තමයි අපි ගන්නෙ පැන වෙන්න බෑ කියලා හිතුවනම් නිවන් කියලා. ඒ අර කුණුත් එක හිතන්න.
එහෙමයි. මේක මායාවක් වගේ
එකක් නේ සිහිනයක්. අන්තර මේක දැන් ඇත්ත නේ දැන් මායාවක් කියලා ඊට පස්සේ සිහිනයක් කියලා. හැබැයි ඉන්දිය ටික
ආදිච්ච දවසට ආරිනේ දරේ තමයි.
මොකද බලන්නේ?
නිරෝධේම නිරුද්ධ වෙච්ච දවසට වැඩි ආරිනේ.
අනේ නිරෝධයත් නිරුද්ධයි කියලා තේරෙනවා නේද? සම්බන්දන් නිරෝධම් බන්දි කියද ඒකත් එනවා සබ්බ කියද්දි.
ඇනිවනේ නේද?
තවරණ තියෙන ප්‍රශ්න. ප්‍රශ්න ඉවරයි වගේද?
ඒක වගේ තමයි සිනානේ නේද? අපි පැය තුනකුත් පොඩ්ඩක් ගිහිලා තියෙන්නේ.
සතරා ගිහිලා.
ප්‍රශ්න නැත්තම් කට්ටියට මේ නවත්තන්නත් පුළුවන්. තව මොන හරි අවස්ථාවක් ගන්න පුළුවන්. එහෙනම් අපි හෙට කතා කරමු නේ සයිනන්ස් මේ කටිය ප්‍රශ්න නැහැ වගේ තමයි තේරෙන්නේ.
දුක්ක දුක්ක එකයි අර සයනසර දුක කොටස් තුනකට පෙන්නලා තියෙනවා නේ සයනසර මේ දුක්ක දුක්ක විප්‍රමනාම දුක්ක සංඛාර දුක්ක කියලා.
එහෙමයි.
ඒක සයනස මේ දැන් අපිට ප්‍රකරණ සයනස දුක්ක දුක්ක කියන කොහොමද දුකයි කියලා අපිට තේරෙනවා සයනස. එතකොට අර මේ සංපත විපරිණාම දුක්ක නියම් අපිට තේරෙනවා. ඉතින් යමක් වෙනස් වෙද්දී අපි දුක තේරෙනවා කියලා. සයනසගේ සංඛාර දුක කියන එක අපිට මේ ප්‍රකට වෙනවද? කියන්නේ ඒ දුකේ ස්වභාවය.
අත්‍තරම මේ ඔය අය කියපු එකේ අවුලක් තියෙනවා. හොඳේ දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ 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 විපරණාම දුක්ඛ තමයි අත්‍තරම වල ප්‍රකට වෙන්නේ නැත්තේ හරියට බලපුවොත්. මොකදන්නවද? මොකද දැන් හොඳට බලන්න ඉතින් අපිට මේ මෙහෙම ගන්න. අපි ගමු විපරණාම දුක්ඛ වගේ එකක්. හරිද?
එහෙමයි.
විපරණාම දුක්ඛ වගේ එකක් ගත්තම අපිට තේරෙන්නෙම මේ තියෙන එක වෙනස් වෙන හින්දා එන විපරණාම වියක් කියලානේ.
එහෙමයි.
එතකොට ආයි එතන නිත්‍ය බවකින් අනිත්‍ය බවකට යන උච්ඡේද සාස දෘශ්‍යය නෙමෙයි එතන විපරණාම දුක් කියලා අපි අරන්
තියෙන්නේ. ඔව් ඔව් සයන්ස්. ඔව්. ඒ ඔව්.
ඇත්තම හරිනම් දැන් ඒකේ බලන්න බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නැහනේ සබ්බේ දුක්ඛ දුක්ඛානිච්ඡාතිව සබ්බේ විපරණාම දුක්ඛානිච්ඡාතිව නෙමෙයි පෙන්වන්නේ.
සබ්බේ සංඛාර.
එතන යාට අහුවෙන්නේ සකස් වීම මිසක ඒක තුල, ඒ කියන්නේ ඒ පැවැත්ම තුල හමු වෙන මේ දෙකක් තමයි දුක්ඛ දුක්ඛ විපරණාම දුක්ඛ. නමුත් ලෝකය තුල මිනිස්සුන්ට දුක්ඛ දුක්ඛ විපරණාම දුක්ඛ කියලා වගේ දේවල් තමයි හම්බෙන්නේ. ඇයි? තියෙන එකේ විනාශයක් යන එක වගේ තමයි විපරණාම කියලා ගන්න. දුක්ඛ දුක්ඛ කියන්නේ අර يعني දැඩි දුකක් ඇති වුණොත් කියලා. ඇත්තම කියන්නේ සංකරණය මිසක් දුක්ඛ දුක්ඛෝ විපරණාම දුක්ඛෝ නෙමෙයි.
ඒක තමයි සාරාංශය. දැන් අපිට සාරාංශය දැන් හැඟීමෙන් හරි තේරෙනවා සාරාංශය මේ දැන් දුක්ඛ දුක්ඛ එක දුක්ක් කියන එකයි ප්‍රේමනාව දුක්ඛ දුකයි කියන එකයි සංකාරක දුක්ක් කියන එක සැකසීම කියන එක දුක්ක් කියන එක කොහොමද හිතා ගන්න වෙනවා නැද කියන්නේ
ඒකෙම අනිත් පැත්තට ගන්න බයි. එතකොට දැන් සැකසීම කියන එක දුක්ක් කියලා තේරුම් ගන්න බැයි නම් දුක්ඛ දුක්ඛ ප්‍රේමනාව දුක්ඛ කියන එක දුක්ක් කියලා ගත්තහින්
ඕනේ. ඒ කියන්නේ තමයි තුනම මේ
සංකාර දුක ගැන දන්න يعني අසං ඔතන කියන්නේ මේකනේ සංකතේ ලක්ෂණ තුනයි උත්පාද ටිකස්ස වය. එතකොට දැන් සංකතය තේරෙන්නේ අසංකතය දන්න කෙනාටනේ.
එහෙමයි.
එතකොට දැන් ලෝකය තුල අපිට දුක්ඛ දුක්ඛ විපරණාම දුක්ඛ තේරෙනවා කියනවා නම් එතකොට ඒ කතා කරලා තියෙන්නේ සංකතය එක්ක දැනගෙන නැත්නම් සංකතය කියලා ලෝකය දැනගෙන.
එහෙමයි තමයි.
එතකොට ඇත්තටම බැලුවොත් සංකතය දන්න කෙනාට හමු වෙන්නේ සංකාර දුක.
එහෙමයි.
ඒ හින්දා අසංකත කියන ඒවා ගැන يعني ඒවා දුක කියන එක ගැන අලුතෙන් කියන්න දෙයක් නැහැ. මොකද උඩරිම දුකෙන්නේ හම්බෙන්නේ.
එහෙමයි
තමයි. නමුත් දැන් අපිට ওই ලොකුම දුක වෙලා තියෙන්නේ අඬ නැහැ පෙන විනාශ වෙලා යන ඕවා.
ඔව්.
ඒ හිඳ තමයි දැන් අර බුදුහාමුදුරුවෝ පෙන්නපු පරයාය වචනේ ලෝකෙට දාලා අරන්
තියෙන්නේ.
ඒකයි මම මුලින්ම කිව්වේ දැන් අයියා අහපු විදිහට ඇත්තම වෙනුනේ ඔගේ අනිත් පැත්ත හරියට තේරෙනවා.
සංකාර දුක.
ඔව් සංකාර කියලා හරියට අහුවෙන්න ඕනේ. නැතුව මේ තියෙන එකේ විපරණාමය කියන එක නෙමෙයි. මොකද තියෙනවා කියද්දිම සංස්කරණේ හම්බෙලා නැහැ.
ආ එහෙමයි තමයි. ඒ කියන්නේ සානස් දැන් ඔය සංකාර දුක කියන එකම තමයි මේ කියන්නේ ඒ දුක ඒක තේරුම් ගැනීමමයි ඔය දුක
දෙකම පෙරපසුම හැමෙන්නේ. මොකද මේකනේ දැන් උදා දැන් මට ඒක හරියට මතක නැහැ පිළිවෙල. දැන් අපි ගමු විපරිණාම දුක කියන එකේ දෙන සංකතේ මොන ලක්ෂණයටද? බය හරි උදේ හරි නේද? මම මතක නැහැ. මෙහෙම ගන්නවා දැන් අපි ගමු හරි මොකක් හරි දුකක් ඒ උදාසහ වැය කියන ස්වභාවයට එනවනේ ඔතන.
ආ.
දැන් උදය සහ ඒ කියන්නේ උත්පාද කිති බංග කියලා ගමුකෝ. එතකොට උත්පාද ලක්ෂණයට එක දුකක් එනවා. වැය මේ බංග ලක්ෂණයට එක දුකක් එනවා. මේ ටිතසඤ්ඤ දස ලක්ෂණයට තව දුකක්
එනවනේ. ඈ
එහෙම. දැන් ඔය උත්පාද කිති බංග කියන එක සංකතයේ ස්වභාවයෙන් විස්තර කරන්න බලන්න.
දෙයක් උදා වුණා, ඒක පැවතුණා, ඊට පස්සේ වැය වුණා.
ඉතින් එහෙනම් ආයි ඉතින් ඕක දුකක් කියලා කතා කරන්න ඕනේ. ඔතනම නිරෝධය
තියෙනවානේ. එහෙමයි
සර්. ඒක තේනවා ඔතන උත්පාද කිරි බංග කියන එකේ ගැඹුර කියන එක. ඔතන උත්පාදය කියන්නේම සංකරණය තුලින් හම්බෙන එක. තිතස්ස කියන්නේම සංකරණය තුලින් හම්බෙන එක. වය මේ බංග කියන්නේම සංකරණය තුලින් හම්බෙන එක. ඒතර උත්පාද කිරි බංග කියන එක නෙමෙයි අතර ප්‍රමුඛ වෙන්නේ සංකරණය. සංගතය දන්න කෙනාට. පාවිච්චි කරන්නේ මේ ලෝකෙ තිබ්බ පරයය වචනමයි. හැබැයි හැංගීම වෙනවා. එහෙනම්
දේශයට අදාළව මේ දුක්ඛ දුක්ඛයේ දේශයට අදාළව දුක්ඛ දුක්ඛයත් රාගයට අදාළව විපරිණාම දුක්ඛයත් මොහේට අදාළව මේ සංස්කාර දුක්ඛයත් මෙතනත් ගලප ගත්තා නම් ඔය තවත් ඩීටේල් කරන්න පුළුවන් නිසා නේද?
එහෙම එහෙම එතන මම එතන දැන් එතන මම හොඳට බැලුණා නම් හරි දැන් අපිට රාගය කියන එක විතරක් ටැකල් කරොත් රාගය ප්‍රහීන වෙනකොට ඔය කියන දුක්ඛ දුක්ඛය ගෙවෙන්න එපැයි. හැබැයි මෙතන හොඳට තේරුණා නම් වැටහෙනව නේද මෝහය කියන එක පවතිනවා කියන්නේ රාගයේ ද්වේෂය නැති වෙලා යනවා නෙමෙයි අප්‍රමුඛ වෙන එකයි වෙන්නේ කියන එක. එතකොට හොඳට බැලුවොත් තේරෙයි ඔතන මෝහය තුල තියෙන සංකරණයම තමයි ප්‍රධාන. බොද මෝහය දන්න කෙනාට ඇලීම ගැටීම කියන බර නෙමෙයි හම්බෙන්නේ මෝහය.
ඔව් දැන් ප්‍රශ්නේ තියෙන මෝහය හම්බෙන්නේ නැති නිසානේ කට්ටිය මේ පරිණාම දුක්ඛය සහ සුදුක්ඛ දුක්ඛය මත පිටින් අල්ලගින්. ඒ කියන්නේ ඒක ඒක ලෝකයේ අර්ථයෙන් අල්ලගින්නේ ලෝකෙ නතර වෙන අර්ථයෙන්.
මේ මායිලා සෝදාගන්න දැන් ඔය ඒ තියෙන පරයය ඒ කියන්නේ පෙළේ අර්ථය ගත්තා නම් මෝහය හම්බ වෙන්නේ නැතුව දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා නිර්වචනයකට යන්න බෑ. ඒකේ මම කියවන ඩා එකක් කියනවා නම් ඔබ මොනවද කියන්න? සෝදාන්දරෝ
තේරුණාද? අපිට දැනෙන්නෙම තියෙන දේ පරිණාමය. ඔව් ඇහෙනවද?
එහෙමයි කියන්න සෝදාන්දරෝ.
හලෝ. අපිට දැනෙන්නෙම කියනවා මේ තියෙන දේක විපරිණාමයක් නැත්නම් දැරිසල කිව්වාගේ තියෙන දේක විපරිණාමයක් හරි මේ නැත්නම් ඒක විනාශ වෙලා යන එකක් හරි මොකක්ද කරන්නේ? උපාදි විභංග අර්ථය ගන්නෙත් එතන ඒක ඒක ඒ උපාදි විභංග කියන අර්ථයෙන් කට්ටි ගන්නෙත් ඒකනේ මේ එතන නිරුද්ධ වුණා තැන නිවන තියනවා වගේ කියලා.
එහෙමයි.
ඒකෝට දැන් උපාදි විභංගය කියන්නේ සංස්කරණය කියන තැන එතන සංකත පටිච්ච සමුප්පන්න කියන ස්වභාවය අහුවෙන්නේ නැති නිසා නිතර ප්‍රශ්නෙට ගිලා නැත්තේ. ඒකෝට දැන් ඒ කාරණාවම හොයන්න විවෘත පිටතම කරන්නේ පිළි. ඒ කියන්නේ ආව මහානික සහ ඒකම පොයි සහ ඒකට අදාළව ඒ වැඩපිළිවෙල තුල විතරලා ඉන්න එකනේ. ඒක තුලින් දැන් ඒක ප්‍රත්‍යක්ෂ වීම කියන එක අර දැන් බුදුහාඳුරෝ පෙන්නන්නේ අර මේ කතාව හොයන එක හරියට අර මේ අශලෝමයක් සීලවලලෙවරලා මේ දක්ෂ දුනුවායෙක් ඒක දෙබය කරගෙන යන විදිනවා වගේ වැඩක් කියලා. ඒකෝර දැන් ඒ හැංගීම් ටික තේරෙනවා මොදරුම් තේරෙනවා මේ ජීවිතේ අර අපි මේ පැවැත්ම තුල ජීවත් වෙලා ඉන්න මේ ලෝකේ දේවල් වල දෙන වටිනාකම් ටික සියල්ලම අතහැරලා දාලා මුළු ජීවිතේම කැප කරලා මේක හොයන්න ඕනේ කියන්නේ.
අනිවාර්යයෙන්ම.
දැන් ඒ බරය යෙදෙනකොට මං හිතන්නේ පැහැදිලිවම අර කියන තැනට යන්නයි කියන්නේ. ඒ හැංගීම තුල මේ ලොකු ගාමක ශක්තියක් වගේ එකක් හම්බ වෙනවා ඒක ඇහැල තෝරගන්න. ඉතින් අර මම දැන් කතා ටික අහගෙන ඉන්නකොට මේ හැම කෙනෙක්ම බොහොම උමනාවේ මේ කාරණාව ශ්‍රවණය කරනවා සහ හොයනවා සහ මේවා කරනවා සහ ඒකත් ඒ ඇත්ත කියනවා මේක අමාරු වෙන හැමදෙරණේ අල්ලගන්න අපි මෙච්චර උත්සාහ කරනවා මෙහෙමයි කියලා. දැන් ඒ උත්සාහයම තව ඩබල් ටිබල් කරන එකමයි නේද අපි හම්සුනේ කරන්න තියෙන්නේ.
තමයි ඒක තමයි. දැන් ඔතනදී මට හිතෙන සුබ අරගම තමයි. ඒ කියන්නේ මනුස්සකම කියන එක දෝරේ ගලා යන මට්ටමට ගෙනාවේ නැත්නම් මේක අල්ලනවා නෙමෙයි ආ හිතන්නවත් බැරි වෙනවා. ඒ කියන්නේ අර මූලික තමන්ගේ අපි කියන්නේ කුඹුර හරියට හදන්න නැතුව බීජ කොච්චර
සරුවට
හදන්න බෑ.
බීජ පැලවෙන්න බෑ නේද?
බීජ
පැලවෙන්නේ නැහැ. එහෙමයි. මේ හරි වටිනවා අපි හඳුනගන්නේ සාකච්ඡා බොමුද මා සම්බන්ධ වෙන්න කිසි දෙයක්.
දෙවස්රා හොඳයි
හොඳයි සම්බන්ධ වෙන්න.
ග්‍රේදාන්දරෝ මේ මේකට මාර්ගයේ දසකෙතලේම නෙමෙයි.
ඒවල බලන්න අර මනුස්සකම කියලා මං හැමදාම අර්ථකථන යන්න ඕනේ කුසලේ තමයි හැමෝටම තේරෙන බං.
මේ ඔබ වහන්සේට හම්බලා දෙනවද දස කුසලය කියන එක ගෙඩි පිටින් ඈ? අපි මේ තැන් තැන් වලින් අරන් හදාගෙන නෙමෙයි. ගෙඩි පිටින් දස දස කුසලය කියන එක ගැන පැනන සූත්‍රයක්.
මට සූත්‍ර වලින් නම් නමක් මතක නැහැ. ඉන්දිකය ඉන්නන පොඩක් සූත්‍රයක් තියෙනවා පොඩ්ඩක් එවන්න පුළුවන්ද?
දස කුසලය ගැන.
දස කුසලය ගැන.
කාරණා 10 ගැන. කාරණා 10. එතන කියන්නේ සිතකය වචනේ කියන්නේ ඒකට.
නෑ මේ සෝදාගර සිද්ධාන්ත රහන්නේ මේ දස කුසලය කියන එක කෙලින්ම පොයින්ට් අවුට් කරපු මේ සූත්‍ර තියෙනවද කියන එක. ඉන්දිකා ඉන්නවද නැහැ? මට අහුනාර මේ ධම්මපදේ මම ඔය දවලුත් කියගිනි මේ ධම්මපදේක ගාතාවක් ඔය බුදුහාඳුරු ඉස්සරහ එකක් කය වචනය මනස සංවර කරගන්න එක තමයි මේකේ මූලික ප්‍රතිපදාව කියලා ධම්මපදේ කියපු ගාතාවක්.
සත්වාචාය සංවරෝ මනසාලංවරෝ සාදු සාදු සබ්බත්
සංවරෝ
සාදු. ඒකත් එකක්. හැබැයි අර මං අහද අලුතෙන් අහගත්ත එක තව වෙන එකක්. ඕකත් ඉතින් ගලිම හරිනේ.
ඔව් මේකත් හරි ගෙඩි පිටින්.
ඒක තමයි. ඔය ආඩිකල ගොනේ බල්ල වන්න අනිවාර්යයෙන් සූත්‍ර වල තියෙන්න ඕනේ.
හරි මොකද අපිට ඒක හරි වැදගත්.
නෑ ඒකට දැන් මේ ආයාසයෙන් ඒ සංවර කිරීම කරන්නේ නැතුව මේ ඔය කියන ලෝකෝත්තර සංවර
සෝදාරු ඩ්‍රොප් වෙනවා සෝදාරු.
ඒක තමයි. එතන දැන් අර අපි හඳුනන දැන් එතන අර මේ දස කුසලයේ කියන තැන තියෙන බර දැනෙන්නේ නැති මනසකට මේ ඇත්තටම ආර්ය දර්ශනේ තේරෙන්නේ නැහැ නේද එතන. ඒ කියන්නේ කල්ලාන්න බෑ එතන. දෙදෙන්නේ. එතකොට අනිවාර්යයෙන් මේ කුසලයේ කියන තැන මේ තියෙන බර මේ හැඟීම වැටහෙන්න ඕනේ කියලා තමයි මේ තේරෙන්නේ.
එහෙම.
ඒ කියන්නේ මේ කායල සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු කියන එක ඇත්තට එතන මේ ඒක ආයාසින් කරන එකනේ ආදි බ්‍රහ්මචර්යාවනේ.
එහෙම.
හලෝ.
එහෙම එහෙම.
ඒකනේ ඒක සමාධි මේ ආදි බ්‍රහ්මචර්යාවනේ එතන තියෙන්නේ ඇත්තටම කායයනේ මනස සංවර කරගන්නවා කියන එක. ඒකට අර අභිජ්ජා දෝමනස්ස කියන දෙන බොහොම පැහැදිලිව තියෙනවා මේ අභිජ්ජා මේ දෝමනස්ස ද්වේෂය විචාදිත්‍ය කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටි නිදහස් වීම කියන එක.
එහෙමයි.
ඒකට ඒ පදනම තුල තමයි අර කියන ලෝක උතර ආර සම්මාදිත්‍ය පහල කරගන්න පුළුවන් ඒ.
එහෙමයි.
ඒකට අනිවාර්යයෙන්ම සතු පහ ඉතන වෙනවා.
සම්මාදික්ක සූත්‍රයේ තියෙනවා සයින්ස් එක. ඒක
දස කුසලය කියලා ඒ කාරණා 10 පොයින්ට් අවුට් කරලා තියෙනවා.
එහෙමයි.
සම්මාදි.
එහෙමයි. ඒ කියන්නේ කුසල මූලිය සහ විචිතාන්දර.
හොඳද?
එහෙමයි. මේ දස 10 කියලා සඳහන් වෙලා නැහැ ස්වාමිනී 10 ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා ඒකේ
සම්මාදිට්ඨිය.
හා සම්මාදිට්ඨිය. මේ මගේ දැක මහාචාර්ය සූත්‍රයේ මේ ලෞකික සම්මාදිට්ඨියට තියෙන්නේ ඔය ටික. මේ විග්‍රහ කරන්නේ.
එහෙම එහෙම ඒක තමයි කුසල මූල සහ අකුසල මූල කියන එකේ නේ. කුසල මූල සහ අකුසල මූල කියන එකේ.
ආ එහෙමයි. මේ ලෝකෝත්තරයේ තියෙනවා මෙතන අවැත්නේ අකුසල කවරේදියත් අකුසල මූලේ කවරේදියත් කියලා පෙන්වන එකේ පෙන්වනවා මේ ප්‍රාණඝාතය, හොරකම් කිරීම, කාමයන් වර්ධවා ශ්‍රීම, බොරු කීම, කේලම් කීම, අකුසල පරසවචන කීම, නිෂ්පල කතා කීම, අධික ලෝභය, බලවත් ක්‍රෝධය, ගරුදි දෘෂ්ටිය.
එහෙමනේ.
සම්මාදිට්ඨිය සූත්‍රයේ මේ කවුද සාරිපුත්‍ර හඳුනගන්නේ?
සම්මාදිට්ඨිය සූත්‍රය. එහෙම. මොකද මේ කීප දෙනෙක් මයින් ඇහුවා මම ඉඳින් පොතේ නැහැ නියන්නේ කින්ද මම කෝ බල්ලා කියන්නම් කියලා ඉතින්. නිදාසෙන්දයි කාරණා වහගත්තේ උඹන්සලයි. කොහොම කියන්නේ නැහ.
හරි දරසල
ගන්න. දරසන්න.
ලොකෝනේ ඔන්න මේ අර කවුද මම කරේ? නදීක අයියද කොහෙද දාලා තිනවා මේ මැසේජ් එකේ ලොකෝනට යවන්න බුලා.
ආ මොකද්ද?
නෑ නෑ සිද්ධාන්තුන්ට කෙලින්ම යවතන කියහපු කෙනාට මේ සූත්‍ර මැසේජ් එක දාලා තිනවා.
දාලා තිනවා නේ. ආ හා
හා.
ඔව් නේ හරි හරි. තියනවා නේ ඒක තමයි. හරි.
හද තව ප්‍රශ්න තියෙනවද නැත්නම් ලොකෝ අපිට හාර ගන්න පුළුවන් නේ?
ඉන්න මම ඉන්නේ ෆයිනන්ස් අපි මේ කොලා හමාරේන වෙලාව නේ
හෙටම පොඩි මට පොඩි කමෙන්ට් එකක් කරන්න දන්නේ අම්මුනේ මේ
කමන්නේ
අවසානයේදී අතරම දැන් මේ ඔබවහන්සලා දෙනමක් එකතු වුණා මේකට මහා ලොකු බරක් වැටෙන්න ඕනි කියලා. එතකොට ඒක ඇත්තම දැන් මට හිතාගන්න කොයි වගේ බරක්ද මෙතන වැටෙන්න ඕන කියලා. මොකද අර දැන් ඕක ධර්ම සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියනවා නම් අපපතිත්තං අනායුහං කියලා. අනායුහං කියන්නේ ඉතින් මම පීනුවේ නැහැ කියලා. එතකොට මේ සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය පෘථග්ජන මනසකට දැනෙන අදහස් තමයි මේක
වීර්ය මම හිතන්නේ වීර්ය මේ අනවශ්‍ය වීර්යක් වුණොත් මේ ගමන තවත් සංකීර්ණ පුළුවන් කියන එක.
හැබැයි මම එතන මේ අර්ථය පොඩ්ඩක් එතන මෙහෙමයි. එතන ඔය අපපතිත්තං ආවෝ ආයුධෝ අනාපං ආවෝ සෝගමතරද කියලා පෙන්වන්නේ ඥාන දර්ශනය.
හ්ම්.
කියන්නේ සත්‍ය ඥානය. හැබැයි හරිද? එතන තියෙන ඥාන දර්ශනය. හැබැයි ওই ඥාන දර්ශනයට එන්න සියලු දෙනා තුළම හැදිලා තිබිච්ච අර මූලික ගුණධර්ම ටික තමයි මම හිතන්නේ සුබෝධහාමුදුරුව මතක් කරන්න අර කල්පනා කරේ. දැන් ඒ අර මූලික මනුස්ස ගුණධර්ම ටිකේ තිබ්බ වටිනාකම තමයි ආව අර බෑමකින් තොරව ආයාසකින් තොරව ඒගොල්ලෝ අරන් යන්න හේතුනේ කියලා.
ඔතන සානස මේ ඔය මේ ලෞකික ප්‍රතිපදාවට අපි වෙරදාන එක නේද සානස ඔතන මතුවෙන්නේ.
මේ කියන්නේ ඒක එතන පොඩ්ඩක් මෙහෙම තේරුම් ගන්න ඕනේ. දැන් ලෞකික ප්‍රතිපදාවට කරන්න ඕනේ මේ ලෞකික ප්‍රතිපදාව කරන්න ඕනේ අර නිවන් බලාගෙන නෙමෙයි.
එහෙමයි සානස. දැන් නිවන නෙමෙයි අපි අර ලෞකික ප්‍රතිපදාවම උපරිමයටම ගන්න කියන්නේ අර මේ සියල්ල කියන්නේ අරමුණම
තමන් කරන දෙයින් ඒ කියන්නේ අපි කියන්නේ තමන්ට කිසිම වාසියක් නැතුව බලාපොරොත්තු රහිතව දන් දෙන්න කියන්නේ.
එහෙමයි.
නිවනමත් කියන්නේ නිවන් දකින්නවත් කියලා කරන්න එපා කියලා කියන්නේ මොකද දන්නවද? මොකද නිවන් දකින්න කියලා කරන කෙනාගේ වැරද්ද තමයි යා නිවන කියලා එකක් හිතාගෙන කරන්නේ. ඇත්තම නිවන ගැන දන්න කෙනා දන් දෙන්නේ ඇත්තම ඒකත් අතහැරලා. ඒ ඉන්න පුළුවන් තරම් අර අඩුම බලාපොරොත්තු සහිතව ජීවිතේ ජීවත් වෙන තැනට ගෙනාවා. හරි.
එයි. දැන් මම මේ මෝඩම ප්‍රශ්නයක් ඇහුවොත් හම්බුනේ. දැන් ගිහියෙකුට බැරිද රහත් වෙන්න?
පුළුවන් පුළුවන් අනිවාර්යෙන් පුළුවන්. රහත් වෙන එක කොහොමද සරලයි. සෝද්දාපන්න එක තමයි ඉවුවා.
එයි. එතකොට දැන් ඒ කියන්නේ මේකයි ධාර අපේ අර වචකොත් මේ පරිබාධිකා වගේ කියන්නේ මේක මේ පරිපූර්ණ ශාසනයක් කියන එකෙන් අදහස් කරේ. දැන් කාරකින් දැන් බුදුහාමුදුරුව මේක මොකද ලොකු බරක් පෘථග්ජන මනසට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ බරක් ඇතිවීම. කියන්නේ මේක මහා බරක් වුණ හැටිය එතකොට එක විකල්පය තමයි මේක කොහොම හරි මේකට මේ වැරදි වීරයක් යොදීම. එහෙම නැත්නම් වීරිය අතහැරීම. එතකොට මෙන්න මේ අතරතුර අපි අර නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව ද මන් දන්නේ මේකට කියන්නේ කොමාරි මේ අපිට යම් කිසි ප්‍රමාණයකට මේක හිතේ බර අඩු කරගන්නත් සිද වෙනවා නේද?
ඒ අන්නේ කොටයි කියන්නේ දැන් අපිට මිනිස් කෙනෙක් අපි කතා කරන හැමතැනම තියෙන්නේ අපිටත් අපි මේ දේවල් ගොඩල් හයි කරන ප්‍රතිපදාවනේ සාමාන්‍ය මනුස්ස ජීවිතේ තියෙන්නේ.
එහෙම
ඕකම නෙමේද බල්ල පූසන්ගේ තියෙන්නේ. බල්ලන්ට පූසන්ට වෙලා තියෙන්නේ අනුන්ගේ දෙයක් හරි තතෝන් මිසික් කරලා කොහරි ගිහිලා හරි
දානවා.
එහෙම. එතකොට දැන් අපි අද මනුස්ස මනුස්සයාගේ ස්වභාවය තමයි අනිත් කෙනාගේ බඩගින්න තේරෙනවා, අනිත් කෙනාට වෙන කරදරේ තේරෙනවා, එයාට හානියක් නොකර ඉන්න ඕනේ කියන ඒ නුවණ තියෙනවා, හික්මන කියන්නේ අපි කියන්නේ self discipline එක කියන එක තේරෙනවා. කවුරු හික්මවන්න ඕනේ නැහැ අතන මිනිස්සෙක්ව. එයා හික්මනවා.
එහෙමයි.
බල්ලේ පූසේ කරගෙන තමයි හික්මවන්න ඕනේ. නමුත් අද වෙලා තියෙන්නේ මිනිස්සයන්වත් හික්මවන්න වෙලානේ. ඒ නිසා තමයි ටිකක් මේක කටවර.
එහෙමයි. බොම්පින් ආම්දරේ.
ඊරසමයි.
එන හොඳයි සයින්ස් මේ සේරෝම එකට බොම් පින්නේ නම් සම්බන්ධ තීරු දෙන තේරුවන් සරණයි
තේරුවන් සරණයි
තේරුවන් සරණයි අපි හැමෝම හෙටත් කීරද අටටද
හෙටත් අටට අපි කියන්න අදහස් කරනවා අපි අටට මේ විදිහටම සාකච්ඡාව පවත්වමු.
හොඳයි.
සේරුවන් සරණයි.
සේරුවන් සරණයි.